නිවේදනයයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව 20/22 ජූනි 23 වන දින මා විසින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන අපරාධ නඩු විධාන සංශෝධන සහ කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන නැමැති පනත් කෙටුම් පත්තල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා
කථානායකතුමනි, 2018 සහ 2019 වර්ෂ සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2018 සහ 2019 වර්ෂ සඳහා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කර යුතුයයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කල්පනාකරන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2021 අංක 30 දරන විසර්ජන පනතේ 6 එක වගන්ති යටතේ 2022/5 සිට 2022/31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැල්ශීෂංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කර ලද පරිපූර්ණක වෙන්කිරීම් පිළිබඳව සටහන මම ඉදිරිපත් කරමි.
රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ගිනුම්, 2021 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිනුම් වාර්තාව, 2021 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිනුම් වාර්තා ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා.
2019 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුම.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජෛව වේද හා ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම මම ඉදිරිපත් කරමි.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමනි.
කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ටවර් හෝල් රඟාල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා, උපතමාගේ තවත් තියෙනවද?
ප්‍රමණයයි මගේ මෙන්ස් මත තබා තිබුණේ, ඒ වාර්තා තුන තමයි තිබුණේ. ගරු කථානායකතුමනි, මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශකාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවෛද්‍ය අධ්‍යයන අංශයත් පීඨවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 පෙබරවාරි මාස 18 වෙනි දින ඇති 2005-17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකන ලද නියමය 78/16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ අධ්‍යනාංශයේ පිහිටවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 19 දින ඇති 2028/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියමේ 1/78/16 දරන විශ්වවිද්‍යාල පනතේ 27/1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෞල්වාද්‍ය අධ්‍යන අංශයේ පිහිටවීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 8 දින ඇති 2113 ඇරයක් 62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනංශයක් සහ මාධ්‍ය අධ්‍යනංශයක් පිහිටීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු මස 27 වන දින ඇති 2116 ඇලිරාක් 43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමග කේවි යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය වෛද්‍යඡේද ඥාන විද්‍යාව සහ ජෛව විද්‍යාව ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයන අංශයක් සහ වෛද්‍ය ශුද්ධ ජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටීම සම්බන්ධයෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමග කිව යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 පෙබරවාරි 23 දින ඇති අංක 2216 ඇලිරක් 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ හා සංගීත පීඨයේ අධ්‍යනාංශ පිහිටීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 මාර්තු 1 වන දින ඇති 2217 ඇලීරක් 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව වවුනියාව විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ව්‍යවහාරික විද්‍යාපීඨය හා තාක්ෂණික අධ්‍යාපන පීඨයේ අධ්‍යනාංශ පීඨියම සම්බන්ධයෙන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව 1997 මාර්තු 26 දින ඇති 968 ඇලිරක් 6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ පිහිටවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 ජූනි 8 දින ඇති අංක 2231 ඇලිරක් 5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්තිය සමග කියවිය යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ අධ්‍යනාංශයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 දෙසැම්බර් 8 දින ඇති අංක 2257 ඇලිරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්තිය සමග කිව යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය වෛද්‍ය පීඨයේ දෘෂ්ටි මිතික අධ්‍යනාංශයක් පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 පෙබරවාරි 11 දින ඇති 2266 ඇලිරක් 73 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්තිය සමග කිව යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෞල් වෛද්‍ය විද්‍යා අධ්‍යනංශයක් පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මාර්තු 3 දින ඇති අංක 2269 ඇලිරක් 53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්තිය සමග කිව යුතු 27 1 වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයක් පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අප්‍රේල් 18 දින ඇති අංක 2276 ඇලිරක් 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ ලද නියමයේ මම ඉදිරිපත් කරමි.
ගෞරවනීය දරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා මිතුම්
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා වෙළඳ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම අජිත් රාජපක්ෂ මහත්තයා.
ගරු කතානායකතුමනි, සිසිර ජයකොඩි සියපත පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිමත ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව අනුරපීදර්ශන යාපමැත්තුම.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද 2047 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පදු යටතේ නියමයන් 79.40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, 2017.12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1969.1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, 2020.7 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය සහ 235 වැනි අධිකාරිය වූ රේගු ආග්‍රාමට තැත්තේ යෝජනා සම්මතය සම්බන්ධයෙන් වූ එකී කාරක සභාව වාර්තා මම ඉදිරිපත් කරමු.
මාජන පෙත්සම් පිළිගැනීම බුද්ධික පත්තර මැත්තුමා ඇබ්සන්. රෝහිණී කුමාර විජයරත්න මැතිනිය.
ගරු කතානායකතුමනි, මාතලේ තැන්න ගෝනමඩ චන්ද්‍රගිරි අංක 10 ධර්ම ස්ථානයේ පදිංචි CMN ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු WHM ධර්මසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, බුත්තල මොනරාගල පාර 11/90 යන ලිපිණියේ පදිංචි MLS නිසාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මාජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අපේ කිරියල්ල මැතිතුමාගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඇහුවනම් හොඳයි. ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න තියෙනවද?
මම ඒක අධ්‍යාපන මැතිතුමාගේ අහන්න ඉන්නේ. පස්සේ ප්‍රශ්නයක් සර්.
හා?
අධ්‍යාපන මැතිතුමාගේ මම ඒක අහන්න. දැන් මනේ question number 5. මේ ගරු මැතිතුමා පස්සේ ප්‍රශ්නේ
පහ බලන්න ගරු මන්ත්‍රීතුමා, මේ අයත් රාජ්‍ය පරිපාලන
ගරු කතානායකතුමනි, නවමිනි ප්‍රශ්න මම නවමිනි මං අහන්න සර්.
උද්දික ප්‍රතින මැතිතුමා ඇබ්සන්ට්. ප්‍රශ්නාංක 2 චමින්දී ජේසිරි මැතිතුමා.
දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි අහනවා.
අග්‍රාමත්තුමා.
ප්‍රශ්නය ආ එක පිළිතුර, ග්‍රාමීය ප්‍රාග්ධන බැංකුව යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු නොලබන බැවින් එම ආයතන ස්ථාපනය කිරීමේ අරමුණ කවරේද යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් නොමැත. ආ දෙක පිළිතුර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම බැංකුවේ නියාමනය නොකරයි. ආයන්න පැන නොනගී.
සුදේකරු කතානායකතුමනි, ඇමතුමා, ඔබතුමාගේ බල ප්‍රදේශයේ ගත්තත් ග්‍රාමීය බැංකුව කියලා ගහලා තියෙන බෝඩ් අනන්තව ඔබටත් මුණ ගැහිලා ඇති. ඒතර බැංකුවක් නම් ගරු කතානායකතුමනි, මුදල් මණ්ඩලයේ සහ මහා බැංකුවේ අනුමැතිය ලබා ගත යුතුයි කියන කාරණේ තමයි මම මේ මතු කරන්නේ. එහෙම නොවි මම ගිය පාර්ලිමේන්තු ප්‍රශ්නවාරයේ මම සභාගත කරා බැංකු තිබෙන ස්ථාන, ඒ බැංකුවේ ප්‍රාග්ධන බැංකුව කියලා ගහලා තියෙන තැන, ඒ ප්‍රාග්ධන බැංකුවෙන් නිකුත් කරන බැංකු පොත පවා මම ඉදිරිපත් කරා. ඒ විතරක් නෙමෙයි, මේ පාර්ලිමේන්තුවට ප්‍රාග්ධන බැංකුවේ වහනවලින් එන මන්ත්‍රීවරු ඉන්නවා පවා මම එලිදරව් කරා ගරු කතානායක. සමහර දැන් හොරාගේ අම්මගෙන් පේනහන්න වෙලා තියෙනවාද වගේ මම හිතෙන්නේ. ෂා හොරු අල්ලිය යුතුයි. හොරු ආරක්ෂා කරන්න බෑ කවුරු වුණත්. ඒ නිසා තමයි බරපතල ප්‍රශ්න තියෙන්නේ ගරු ඇමතිතුමනි. ෂා ඔබතුමාට ලොකු වගකීමක් තිබෙනවා. මම අදත් මේ ප්‍රාග්ධන බැංකුව විසින් නිකුත් කරන පොතක් මේ අහිංසක රටේ පුරවැසියාගේ බැංකු ආයතන 120 ගානකට එහා තිබෙන බව මම ඔප්පු කරලා තෙන්නුවා. මේ කීරමිටි එකතු කරන ගරු කතානායකතුමනි, කඩලගොට්ට විකුණන පුංචි මිනිස්සුන්ගේ සල්ලි වංචා කරන්න පාවිච්චි කරන බැංකුවක් මේක. මේක ප්‍රධාන පෙළේ ඉන්නේ මේ දේශපාලන පාර්ලිමේන්තු නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ කියලා තියෙද්දි මේ අද අහනවා අපි ඔබතුමා කියන එම බැංකුවක් නැහැ කියලා, මහා බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ කියලා. හැබැයි මං ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නනවා බැංකු පොතුත් එක්ක මේ බැංකුවක් තියෙනවා කියලා. ඇයි ගරු ඇමතිතුමනි, දැන් ගිය සැරේ උත්තර දුන්න අපේ හිටපු ඇමතිවරයා. එතකොට දැන් මම කියන්නේ ඒකයි, මම අහන්නේ, මම දැන් ඔබතුමාටත් මේක සභාගත කරන්න. මෙහෙම බැංකු බෝඩ් ගහලා තිබෙනවා බැංකු කියලා. බැංකු ගණදෙනු කරන්න පුළුවන් කරු ඇමතිතුමන, ඔබතුමා කියන වගේ පිළිතුර වගේ මුදල් මණ්ඩලය සහ මහා බැංකුවේ අනුමැතියෝ. එහෙමනම් බැංකුවක් හැටියට කොහොමද පවත්වගෙන යන්නේ? එහෙමනම් මේ 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 බැංකුවල ප්‍රාග්ධන බැංකුවල ග්‍රාමීය ප්‍රාග්ධන බැංකුවල මුදල් ආයෝජනය කරන මුදල් ස්ථාවර තැන්පතු සහ අනිත් ගණදෙනු කරන ඒ ගණදෙනුකරුවන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂාව කර ගැනීම වෙනුවෙන් මේ ඔබේ ආණ්ඩුවේ කටයුතු කිරීම බැහැර වෙලා තිබෙනවා. වගකීම් ඇමතිවරයෙක් ඇද්ද පිළිතුරු දුන්න ඇමතිවරයෙක් හැටියට මේ අදාළ ඇමතිවරයා මුදල් ඇමතිවරයා අගමැතිවරයා හැටියට අගමැතිවරයාට මේ පිළිබඳව ගන්න තියෙන ක්‍රියාමාර්ගයේ මොකද්ද ඔබතුමාගේ දැනුම හැටියට? අගමැතිතුමා ගන්නේ නැත්නම් වගකීම් යුතු දේශ ඇමතිවරයෙක් හැටියට හොර බැංකුවක් තිබෙනවා නම් ඒ හොර බැංකුව වෙනුවෙන් ගරු අගමැතිවරයාට මුදල් ඇමතිවරයාට ගත යුතු ක්‍රියාමාර්ගයේ ඔබේ දැනුම අනුව මේ සභාවට දැනුවත් කරන්න පුළුවන්.
කතානායකතුමනි, 1949 අංක 58 දරන මුදල් නීති පනත සහ 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධිත මගින් පවර ඇති බලතර ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියාමනය කරනු ලබන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුව, බලපත්‍රලාභී විදේශ බැංකු පමණයි. මේ විනිවිද මෙරට බැංකු ශේෂ්ඨයේ බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියාමනය කරන ලද බලපත්‍රා බැංකු හා බැංකු නොවන මූල ආයතනයේ යාවත් කාලීන කරන ලේඛනයක් හා භාෂා චිත්‍රණ අපේ ඒගොල්ලන් මේ වෙබ් අඩවියක් සටහන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි, මම ඒක සභාගත කරන්නම්. ඒ වෙබ් අඩවියට ගියාම මේ සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඔබතුමා කියනවා වගේ මේ වගේ වැරදියක් වෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හෝ මේ සම්බන්ධ ඔබතුමා අහපු ප්‍රශ්න අගමැතිතුමාට මුදල් ඇමතිවරයාට යොමු කරලා පිළිතුරක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
හරි, බොහොම ස්තුතියි.
එහෙනම් අතුරු ප්‍රශ්න.
එවැනි එක.
එහෙනම් අතුරු ප්‍රශ්න.
ඉක්මනට අහන්න.
ඩොක්ටර්, මම පාවිච්චි කරන්න බෑ රටේ නීතිය අනුව. පැහැදිලිවක් හිතේ එකතු වෙනවා නැත්නම් මම දෙන්න අතුරු ප්‍රශ්න. ගරු කතානායකතුමනි, දැන් අපේ ආජෝසිල්ලා ගරු ඇමතිතුමාත් කියන්නේ බැංකුවක් කියන නාමය යොදව ගන්න බෑ ගරු ඇමතිතුමා. ඒකයි මම කියන්නේ. මේ මේ මුදල් හොයලා හදපු ගෙවල් ගිනි තිබ්බා පහුගිය කාලේ. ඒවා සාධාරණයි. මේ හොරා කාපු ඒවා ගිනි තිබ්බ එක සාධාරණයි. ඒ නිසා මේ තාවත් හොරගම නැති වෙලා නැහැ. ඒක අපි කියන්නේ. අපි පාර්ලිමේන්තු නියෝජනයේ මන්ත්‍රීවරු හැටියට මේ 225ටම මේ හංවඩුවේ වැදෙන්නේ මේ කියන හොරා කාපු මිනිස්සු ආරක්ෂා කරන නිසා. ඔය පසුපෙළේ ඉන්න සමහර හොරා නොකාපු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බෙක් ගරු ඇමතිතුමනි, එයාලා හොරා කෑවේ නැතුණාට හොරා කාපු කඳ උරේ හිටපු නිසා. ඒ නිසා මම එහෙම වෙන්න කැමති නැහැ. ඔබත් එහෙම වෙන්න එපා කියන ඉල්ලීම කරන ගමන් ගරු කතානායකතුමනි, දැන් ඔබ ගත යුතු කඩිනම් කියවර තමයි දන්නන්නම් කියන කාර්යය නෙමෙයි. ඔබතුමාත් දැන් පිළි අරන් තියෙන මුදල් මණ්ඩලයේ මේක අනුමැතිය නැහැ කියලා. හැබැයි මම සාක්ෂි එක්ක ආයතන 120 ගානක් මේ රටේ පවත්වාගෙන යනවායි කියන කාරණේ කියන. එහෙමනම් මේක අසත්‍යයක් නෙමෙයිනේ. දැන් බැංකු පොතක් තියෙනවා. ඒ බැංකු පොත්වල සල්ලි ගණ දෙනු කරන විදියක් තියෙනවා. ඒ වගේ ණය ගණ දෙනු කරන විදියක් තිබෙනවා. ඒ වගේ අසරණ වෙච්ච මිනිස්සු තවත් පීඩනයටපත් වෙන බව අනාවරණය වෙන එක තියෙනවා කරු කතානේ. මේ බැංකු කියලා ගහලා තියෙන බෝඩ් එක ගලවන්න, එහෙමනම් මේ බැංකු ගහලා තියෙන ව්‍යාජ විදිහින් හම්බ කරන මේ දේශපාලන කණ්ඩායම නවත්තලා දාලා මේ පුරවැසියා ආරක්ෂා කරගන්න නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න හෙට දිනේ ඉඳන් හරි ඔබතුමාලා ක්‍රියාත්මක වුණොත් මේ පුංචි කීරවිගෙන දරුවගේ සල්ලි ටික ගරු කතානායකතුමනි, මම එක උදාහරණයක් කියන්නම්. මොනරාගල දිස්ත්‍රික්කයේ ඉපදෙන දරුවන්ගෙන්
කරුණාකරලා
ඔබතුමාට මම මේ බැංකුවේ ගණ දෙනවා කියන කියන්නේ
ප්‍රශ්නේ ඇහුවා
ළමයි උපදුනාට පස්සේ මේ බැංකු අයිතිකාරයෝ කිව්වා රුපියල් 500ක් මම දාන්නම්, 500ක් දෙමාපියෝ දාන්න කියලා. දෙමාපියෝ දැම්මා, දසදහස් ගණන් දෙමාපියෝ දැම්මා. හැබැයි 500ක් නැහැ, බැංකු පොතක් නැහැ, බැංකුවක්. මම මේ කියන්නේ මේ මේ වෙලාවේ මේ වෙලාවේ මේ ආණ්ඩුව කරන්න දෙන දෙයක්.
අර කපතානකට අහපු ප්‍රශ්න වලට මම පිළිතුරු දුන්නා. මෙතුමා මේක මේක අවස්ථාවක් කරගෙන මේ හොරකම් කරපු නිසා ගෙවල් ගිනි තිබ්බා ඒක හොඳයි කියනවා වගේ. එහෙමනම් මේ පැත්තේ එකෙකුටත් ඉඳ හම්බෙන්නේ නැහැ කතානායකතුමනි මේ අහපන් හොරකම් කළා රටම කෑවේ මේ පැත්ත.
හරි.
ඒකින්ද මේ ඕන නැති කතා කියන්න එපා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම ඔබතුමාට කිව්වා වෙබ්සයිට් එකේ මේක තියෙනවා මේ පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව.
හරි. ප්‍රශ්නේ අහලි ඉවර කරන්නකෝ තවත්
කට්ටියක් තියෙනවා ඉතින් ප්‍රශ්නේ දැන් තේරුම් ගන්න විදිය වැරදිනේ එතුමා බය වුණා එතුමාට කිව්වේ කියලා නෑ ඔබතුමාට ඔබතුමා හොරා නොකා ඉන්න නැති මම කිව්වේ හොරා කාපු කට්ටියගේ ගිනි දීපට ප්‍රශ්නයක් නෑ කියලා
ඔබතුමායි
ප්‍රශ්නේ හොරා නොකා නැති විවිධ ෂෝ මෙතුමා හොරා කන්න නැතුව ඇති
දෙවෙනි ප්‍රශ්න
කතානායක හොරා කාලා තියෙනවා චමින්දගේ ගේ ගිනි දීපට ගමන් නෑ
දෙවෙනි ප්‍රශ්නේ අහන්න
මම දැන් චෝදනා කරන මේ පැත්තේ කවුරු හරි හොර ඉන්නවනේ ඔයාලා ආණ්ඩුවේ
දෙවෙනි ප්‍රශ්නේ
අහන්න යල්ලන්නේ නැත්තේ ඔයාලා අල්ලන්නේ
ප්‍රශ්නේ එහෙනම්
එතුමාට පිළිතුරක් දුන්නේ මට පිළිතුරක් දෙන්න පුළුවන් කරු කතානායක එතුමා එතුමා මට පිළිතුරක් දුන්නේ මම ඒ පිළිතුර දුන්නේ ඒ සමග අමතුමා
දෙවෙනි
ප්‍රශ්නට හොඳ නමක් දිනා ගන්න පුළුවන් යෝජනාවක් කරන්නේ ප්‍රශ්නයක් කරන්නේ මයික් එක නැහැ පව් දෙන්න
නැත්නම් ඊළඟ ප්‍රශ්නට
යන්න මයික් එක නැහැ නෑ ඔබතුමාටත් හොඳ යෝජනාවක් මම මේ කරන්නේ ඔබතුමාටත් යම් කැලැල්ලක් තියෙනවා නේද ඒක නිවැරදි කරගන්න මේක හොඳ දවල් මංකොල්ලයක් මේ දැන් වෙන මංකොල්ලයක්
ඉතින් දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ
ඒක තමයි කියන්නේ ඉතින් ඒක නවත්තන්න
හරි නවත්තන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද
ඒක කතානායකතුමා ප්‍රශ්නාල පිළිවෙලක් තිබෙනවනේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මෙතුමා අගමැතිතුමා වෙනුවෙන් මුදල් ඇමතිතුමාගේ වෙනේ
හිටින්නේ
දැන් මට මෙතුමාට ක්‍රියාත්මක කරන්න බැරි දේ මුදල් ඇමතිට කියන්න ඕනේනේ කරන්න ඕනේද ඒක තමයි ඉතින් තුමා අහගන්න ඒක
කලබල වෙනවා විනාඩි 12ක් ගත්තා මේක
ඒ නිසා ගරු ඇමතිතුමා මේ ප්‍රාග්ධන බැංකු හැටියට තියෙන මේ බැංකු බෝඩ් ටික ගලවලා මේ නීත්‍යානුකූල නොවන මේ හොර ජාවාරම නවත්තන්න අවශ්‍ය වැඩපිළිවෙල ඔබතුමාලගේ මුදල් ඇමතිතුමාට ගන්නේ කියන යෝජනාව ඔබතුමාට කරන්න පුළුවන්.
හරි දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඔව් සභානායකතුමා. රෝහණ බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නේ. ඇබ්සෙන්ට්. හතරවෙනි ප්‍රශ්නේ රෝහණ බණ්ඩාර ඇබ්සෙන්ට්. පස්වන ප්‍රශ්නේ අලවතුල මෙතුමා
ගරු කතාන්තුමා මම අහනවා ප්‍රශ්නේ
ආ එක පිළිතුරු ඕම් ආ යන්න පිළිතුරුද 2015 16 සිට 2019 දක්වා කරුණාකල දිස්ත්‍රික්කයේ තුල වැඩ ආරම්භ කරන ලද පාලම් පිළිබඳ විමසා ඇති තොරතුරු එමනම එක හි ඉදිරිපත් කරනවා. ඒ අනුව එම කාල සීමාව තුළ දළ වශයෙන් වන තොරතුරු අනුව පාලම් 110ක් ඉදිකිරීමේ ආරම්භ කර ඒවා සියල්ල 2021 3/30 වන විට නිම කර ඇති අතර ඒ සඳහා දරන ලද මුළු පිරිවැය මුදල රුපියල් මිලියන 4300ක් ඇය යන්න මේ ව්‍යාපෘති යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදී පාලම් ඉදිකිරීම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසම් කර තිබේ. ඒ පිළිබඳ ව්‍යාපෘතිය නම් හා ඇත්තන ප්‍රාලයේ කොට්ටාස හා ඇස්තමේන්තු ඉදිරිපත් කරනවා. මේ ව්‍යාපෘතිය අදීර 5 යටතේ තවත් පාලම් 200ක් ඉදිකිරීමට නියමිතයි. ඒ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළද ඉදිරියේ පාලම් ඉදිකිරීම වඩාත් ප්‍රමුඛතාවයක් හා තාක්ෂණික යෝග්‍යතාවයක් ඇති ස්ථාන මේ වන විටද අඳුනා ගනිමින් පවතී. ඇය යන අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මෙම ප්‍රශ්නේ අහලා දැන් අවුරුද්දකට වැඩි මම හිතන්නේ මේ වෙලාවේ අපිට පාලම් හදන එක ගැන කතා කරන වෙලාවක් නොවුණත් මේක ලෝක ආධාර යටතේ විශේෂයෙන්ම රටවල් ගණනාවක ආධාර යටතේ තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන්ම අපි පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ඉන්න කාලේ ඉතාමත් සාර්ථකව මේ වැඩසටහනේ පළවෙනි අදියර 3-4 දක්වා ක්‍රියාත්මක කරා. ඉතින් ඊළඟ අදියර මේක ග්‍රාමීය මට්ටමින් ඉතාමත් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා දැන් ඉදිරියටත් ඒක ක්‍රියාත්මක කරනවා කියලා බාධක තිබුණත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද ග්‍රාමීය ගමනාගමනයේට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් තමයි. ඒ නිසා තමයි මේ සඳහා ඒ රටවල් වලින් ආධාර අපිට ලැබුණේ. ඉතින් ඒ නිසා මේක වැදගත් ව්‍යාපෘතියක් හැටියට සලකලා මෙවැනි අවස්ථාවල අපි දැක්කා ගොඩක් ව්‍යාපෘති නතර කරලා තියෙනවා. මේකත් එහෙම නතර වෙන එකක්ද කියන එක තමයි ඔබතුමායින් දැනගන්න කැමති.
මම හිතන්නේ අමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ කාලෙත් හුඟක් මේ සම්බන්ධ වැඩ කටයුතු කළා තියෙනවා. නමුත් එක්සත් රාජධානී ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිය හතර අධියර අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් ක්ලීව්ලන් බ්‍රිජ් යුකේ ලිමිටඩ් සමග 2019/9/27 දින අත්සන් කර ඇතත් ඒට අදාළ ණය ගිවිසුම් අවසන් වී නොමැති නිසා අධියර හතර ප්‍රමාදයක් පවතිනවා. නමුත් එය ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙන අතර ඊළඟම ඒ සමගම නෙදර්ලන්ත ණය පහසුකම් යටතේ ජොන්සන් බ්‍රිජින්ග් ඉන්ටර්නැෂනල් බීවි නෙදර්ලන්ස් යන කොන්ත්‍රාත් ආයතනය සමගද පාලම් 200ක ව්‍යාපෘතියද අධියර 5 යටතේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ඔබතුමා අහන ප්‍රශ්නේ මේ ඉදිරියට ගෙන යාම ඉතාම ප්‍රායෝගිකයි. මොකද මෙය ග්‍රාමීය වශයෙන් ඉතාම වැදගත් පාලම් ක්‍රියාදාමයක් හැටියටයි පිළිගෙන තිබෙනවා.
අර කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඇමතිතුමා ලබා දුන පිළිතුර අනුව හතරවැනි අධීරය දැන් එතුමක් ගවා යම් යම් ප්‍රමාද දෝෂ තියෙනවා කියලා ඒක කොයි ආකාරයෙන්ද ආරම්භ කරන්නේ, ඒ වගේම පස්වැනි අධීරය දැනට ක්‍රියාත්මකද කියලා මම දැනගන්න කැමතියි.
මට අපි සාකච්ඡා කර ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම ඔබතුමා දන්නවා රට මූණ දෙන ණය අරමුදේ පිළිබඳ තිබෙන මූලික එකඟතාවයන්ට පැමිණීමෙන් පස්සේ ඒට සම්බන්ධ රටවල් එක්ක මේ ණය ගිවිසුම් ඇතිකර ගැනීම ඉක්මන් කරන්න පුළුවන්.
කරු ඇමතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා දැන් පැමිණිලා තියෙන මේ ප්‍රශ්න දෙකට උත්තර දෙනවද? 3-4 සභාගත කරනවා.
හිටින්නේ
නැහැ. අවශ්‍ය නම්
අතුරු ප්‍රශ්න ඔබතුමාට අහන්න බෑ, සභාගත කරන්න හරි පිළිතුරු ගන්න පුළුවන්.
සභාගත කරන්න. සභාගත කරන්න පිළිතුරු ඔක්කොම.
අතුරු ප්‍රශ්න ඇහුව හැකිද?
අනුරාධපුරය ගැනනේ ඔබතුමා දන්නවා. ඔබ කියන කාරණේ සම්පූර්ණයෙන් මෙතන තියෙනවා. මගේ සහයෝගයක් තියෙනවා.
නෑ මේ ගරු ඇමතිතුමනි, අර මේ සුළු සේවකින්ගේ ප්‍රශ්නයක් තියෙනවානේ, ඒක පොඩ්ඩක් ඔබතුමා මැදි අතට දැන් අපි ඇමතිතුරු කීප දෙනෙක්ගෙන් ඇහුවා. ඒක මේ අනියම් කම්කරුවන්ගේ. ඒ ගැටලුවට මොකක් හරි ඔබතුමා දැන් අලුතෙන් දැනුවත් වෙලා ඉන්නවද? ඒකට මොකක් හරි වැඩ පිළිලක් ඔබතුමා සකස් කරලා දිනවද?
ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අනුරාධපුර නගරේ මහනගර සභාවට අයත් බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය. මම ඕනනම් කතානායකතුමාගේ අවසරය ඇතුව ස්ථාවර නියෝග ආපසු යමින් ඔබතුමා මේ අද 50ක් ප්‍රශ්න යොමු කළා විරුද්ධ පක්ෂයේ තෝණකමට. ඒ නිසා ගරු මන්ත්‍රීවරුන් කිසිවෙකුගේ අයිතිවාසිකම් යටපත් නොකර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා. ඒ නිසා ඒ වගකීම විරුද්ධ පක්ෂයේ සහයෝගය දක්වනව නම් හොඳයි. ඔබතුමාගේට අවසර දෙනව නම් ආපස්සට යන්න මුළු එක මම කියවන්නේ. ඒක නෙමෙයි ඔබතුමාට අවශ්‍ය මේ ව්‍යාපෘතිය සම්බන්ධව ගත්ත පියවරවල් ඉදිරියට දැන් මල්කරුවන්ගේ ප්‍රශ්නෙත් මේ වගේම තියෙනවා. අනුරාධපුර නගරේට අපේ අතිපූජනීය නගරේ ඔබතුමා දන්නවා නාගරික සංවර්ධන ඇමතිතුමා හැටියට මම එක ප්‍රදේශයක් සම්පූර්ණයෙන් පවිත්‍ර කරා මොන ભેද මොන විවේචන ආවත්. දැන් මලේ තියෙන මේක අනුරාධපුර මහනගර සභාවට මේ පිළිබඳ පරීක්ෂ කරලා කටයුතු කරන්න යෝජනාවක් සම්මත කරලා තිබෙනවා. ඒක තමයි පිළිතුරේ අවසාන වශයෙන් ඔබතුමාට මහනගර සභා ආඥාපනතේ 42A දෙවැනි වගන්ත යටතේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීම පිළිබඳ දැඩිව අවවාද කරමින් දිනක් 7ක් තුළ ඉදිකිරීම ඉවත් කරගන්නා ලෙස ලිපිද ගොනු කර තිබෙනවා. එමේවා නාගරික වශයෙන් විසඳන ප්‍රශ්න හැටියටයි සැලකෙන්නේ. ඒ වගේම මල්කරුවන්ට මෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන්ට කුඩා කුටි ලබා දෙමින් මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මහනගර සභාව උනන්දු වෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. අජිත් මාන්න පෙරම මැතිතුමා ඊළඟ ප්‍රශ්න
අහනවා.
රාජ්‍ය පරිපාලන සුදේශ කටුක මැතිතුමා.
වර්ෂ 2016 සිට 2000 19 දක්වා ආයන 2004 වසරේදී පස්නායර පළාතේ ආදායම් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීම අමුණුම එකමගින් දැක්වෙන බඳවා ගැනීම උසස් කිරීම පරිපාටියේ 3-4 ඡේද යටතේ දක්වා ඇති විධිවිධාන අනුව ගැසට් නිවේදනයක් මගින් ආයුධම් පත්‍ර කැඳවීම පිළිබඳ ඉදිරිපත් කරනවා. 60%ක් පුරප්පාඩි වලින් 40%ක් බස්නාය පළාතේ පළාත් පාලන ආයතන වල සේවය දී සිටින්නන්ගෙන්. දෙවනි කාරණාව ආයන්න 2 ඒටද පිළිතුරු අමුණුම 1 මගින් ඉදිරිපත් කරනවා ගරු අන්තිතුමා. ආයන්න 3 අමුණුම 2 මගින් දැක්වෙන බඳවා ගැනීම උසස් කිරීම පරිපාටියේ අංක 7 යටතේ දැක්වෙන විධිදාන 90 100%ක් සීමිත පදනම් මත බඳවාගෙන ඇත. සීමිත අයදුම්කරුවන්ගෙන් පුරප්පාඩු පිරවීමට නොහැකි වන අවස්ථාවලදී විවෘතව අයදුම්පත් කැඳවා පුරප්පාඩු පුරවනු ලැබේ. ආයන 4 පිළිතුරු විවෘත බඳවා ගැනීම අමනුම 2 මගින් දැක්වෙන බඳවා ගැනීම පරිපාටියේ අංක 7-2 යටතේ සඳහන් වේ. සීමිත බඳවා ගැනීම යටතේ අමනුම 2 ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මම හිතන්නේ වැදගත් වෙන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ මේ ආයන්නේ චක්‍රලේඛනයේ අනුව පිළිතුරු වැටුප් සිදු සම්බන්ධ නැත. ආයන්න පිළිතුරු අදාළ නොවේ. ඇය යන අදාළ නොවේ.
ගරු ඇමතුමා, දැන් මෙතෙක් කල් 2004 ඇඩුව උපාධිධාරී අයව තමයි බඳවා ගත්තේ. උපාධිධාරී අය මේ ආරයි සඳහා බඳවා ගත්තේ උපාධිධාරී සහ ඒ අයට ඕලෙවල් වලින් එක්සෑම් එකෙන් සම්මානයක් තියෙන අය. ඊට 60%ක් බඳව ගත්තා. පරිපාලන ආදායම් පරිපාලනය සහ සෞඛ්‍ය පරිපාලන අයගෙන් වසර 5ක සේවය කරපු ඕලෙවල් වැඩ 6යි සම්මාන 4ක් තියෙන අය. නමුත් 6-2006 චක්‍රලේඛනයෙන් මේක වෙනස් වුණා. එතෙන්දී ඔබතුමා කියපු විදිහට මඳවා ගැනීම සිදු වුණා. ප්‍රාථමික පළාත් පාලන ආයතනයේ ප්‍රාථමික සේවා කරපු අයගෙන් වැඩ 6යි සම්මාන 4ක් තියෙන අය. එතකොට දැන් එකපාරට උපාධිධාරීන් තියෙන අයව නතර කරලා ප්‍රාථමික සේවයේ හිටපු ආරයි වල හිටියෙත් මේ සෞඛ්‍ය පරිපාලකවත් ආදායම් පරිපාලකවත් නැතුව ප්‍රාථමික සේවයේ වැඩ කරපු අයගෙන් බදව ගත්තාම උනේ එතන වැටුප් තලය වෙනස් වුණා ඒ අයට. එතන අර එදා හිටපු උපාධිධාරීන්ට ප්‍රශ්නයක් තියෙනවා. එදා හිටපු උපාධිධාරීත් අර වැටුප් තලයට ආවා. ඒ සඳහා එක සමතේ ප්‍රවත් කිරීම සඳහා වැඩ පිළිවෙලක් නැද්ද? දැන් ප්‍රාථමික සේවයේ හිටපු අය ඕලෙවල් පාස් වෙච්ච අය කියමු වැඩ 6යි සම්මාන 4ක් තියෙන අයව ගත්ත වැටුප් තලයම වුණා එදා ගත්ත උපාධිධාරීන්ට. ඒතර එතන ලොකු වැටුප් විෂමතාව වැටුප් වල ප්‍රශ්නයක් නැගුණා උපාධිධාරීන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහා ගත්ත වැඩ පිළිවෙලක් නැද්ද? දැන් ඒක සමදේකට පත් කරන්න වෙලා උපාධිධාරිනුත් වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ ඕලෙවල් සමත් අයගේ වැටුප් ස්කේල් එකට.
ගරුමන්තිතුමා මේක 2004 තමයි මේ බඳවා ගැනීම පිළිබඳ තීරණයට පිවිස තිබෙන්නේ. ඉන් පස්සේ වැටුප් කොමිසමද මේ තීරණය අනුමත කරලා තිබෙනවා. පොඩ ඉන්නකෝ. උපාධිධාරීන් හැටියට සමහර එක එක තැන්වල වැඩ කරනවා තමන්ගේ උපාධියට හිමි නැති ඉතින් ඉන්නකෝ. ඔබතුමාට මං කියවන්නම් ඒ වගේම එසේම පාත කරුණු හේතුවෙන් ආදායම් පරීක්ෂක සේවයේ නිලධාරීන්ට වැඩි වැටුපක් ලබා දීම නිර්දේශ කළ නොහැකි බව ජාතික වැටුප් සේවක කොමිෂන් සභාව දන්වනවා ඔවුන්ගේ තීරණයෙන් අනුව. ඒක අභියෝගයට ලක් කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතනදී තීරණයක් දෙනවා ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා. දැන් තියෙන තත්ත්වය මේකයි. 2004 සිදුවුණු දෙයට මේක නිවැරදි කරන්න පුළුවන් ක්‍රමවේදයක් අලුතෙන් හොයන්න ඕනේ. උපාධිධාරීන් විතරක් මඳවා ගන්න සේවාවක් නෙමෙයි මේක. මේක ආදායමක් ආදායමක් ගේන සේවාවක්නේ. ඇත්ත වශයෙන් බොහොම මහන්සි වෙන කොටසක් මොනවා කිව්වත් අපි බොහොම මහන්සි වෙන කොටසක් පල්ලෑ මට්ටමේ ඇවිදලා ආදායමක් ගේනවා. ඒ අයට උපාධියක් නැහැ කියලා එහෙම කියන්න බෑ. උපාධියක් තියන අයට ඕන තැනකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔබතුමා කියන මේ වැටුප් කොමිෂන් සභාවයි ශ්‍රේෂ්ඨාධිකරණයයි තීරණයක් දුන්නට පස්සේ මේ ඉල්ලුම් කරුවම්ම ගිහිල්ලා ඇවිල්ලා මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් නිවැරදි කරන තීරණයක් දුන්නොත් අපිට බලතැහැකි. එහෙම නැත්නම් අපිට පුළුවන් අසාධාරණයක් තමයි. ඉතින් ඒක නිවැරදි කරන්න පුළුවන් ආකාරයට තමයි ඉහළ අධිකරණයට යන්නේ. ඉහළ අධිකරණයෙන් ඒක නිවැරදි කිරීමට තීරණයක් දෙන්නේ නැත්නම් ලොකු ගැටලුවකට අපි මුහුණ දෙන්නේ. නමුත් අපි බලමු උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ මන්ත්‍රීතුමාගේ ඉල්ලීම් පරිදි වෙන ආකාරයකට විසඳා ගැනීම සඳහා.
ඔබතුමා පළවෙනියටම මේ සේවයේ මම සිටපු නගරාධිපතිවරයෙක් වශයෙන් දන්නවා තක්සේරු කිරීම කියන එක තාවකාලික තක්සේරු කරන්න ඕනේ මේ නිලධාරියා. තාවකාලික ගොඩනැගිල්ලක තක්සේරුවක් දෙන්න දේපලක තක්සේරුවක් දෙනවා නම් නිකන් ඕ ලෙවල් සමත් වෙච්ච කෙනෙකුට බෑ. ඒක උසස් ටෙක්නිකල් වැඩපිළිවෙලක් තියෙන තක්සේරුවක් දෙනවා කියන එක. ඒතර ඒ අනුව තමයි නගර සභාවට පළාත් පාලන ආයතන ආදායම් වෙන්නේ. නමුත් මම කියන්නේ ඔබතුමා අලුතෙන් මේ කියන්නේ ඔබතුමා මේ අමාත්‍යාංශය බාරගත්තාම ඔබතුමා අනිත් අය ගැන හිතන ඇමතිවරයෙක් වශයෙන් ටිකක් හිතන්න ඕනේ නේද? මේක අධිකරණයටම දාලා දැන් අධිකරණයට යමුවීම තිර බඳවා ගැනීම නතර වෙලා අධිකරණයේ බඳවා ගැනීම නතර වෙලා පළාත් පාලන ආයතනවල ආදායම් මට්ටම පල්ලෙහාට වැටලා තියෙනවා. තක්සේරු නිලධාරීන් නැති නිසා. ඒ කියන්නේ එකතු කරන කලෙක්ටර්ස්ට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමේ ප්‍රශ්නේ. තක්සේරු කිරීම කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්. ඒකට උපාධිධාරීන් අවශ්‍යයි. මේ අය ගත්තත් අපි කියන්නේ ඕ ලෙවල් සමත් අය ගත්තට කමක් නැහැ එපා කියනවා නෙමේ. ඒ අය ගත්ත නම් ඒකට ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ. තක්සේරු කිරීම පිළිබඳව ඒ කාර්යභාරය තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය එයාගේ ජොබ් ලිස්ට් එකේ තියෙනවා තක්සේරු කිරීම, නඩු පැවරීම මේ වගේ දෙයක් තියෙනවා. ඒතොර ඒගොල්ලන්ට හොඳ කියන්නේ NVQ ටිකක් ඉහිලට යන විදිහට එයාගේ අධ්‍යාපන මට්ටමට ට්‍රේනින්ග් එකක් දුන්නට කමක් නැහැ. හැබැයි මම කියන්නේ එදා 2004 ප්‍රශ්නේ 2004 බඳවගත්තේ උපාධාරීන් කියලා ඇඩ්වර්ටයිස් කරලා බඳවගත්තු අයව අද අතරමං කරලා තියෙනවා 6/2006 චක්‍රලේඛනේ. නමුත් ඔබතුමාලට පුළුවන් වෙන්න ඕනේ ඔබතුමා වගේ ඇමතිවරයෙකුට මේක සාකච්ඡා කරලා අධිකරණයටම කියන වඩා සාකච්ඡා කරලා මේ උපාධාරින්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඔබතුමාත් මං හිතනවා පිළිගන්නවා කියලා මං විශ්වාස කරනවා. මේක වැරද්දක් තියෙනවා උපාධාරින්ටත් අර ඕලෙවල් සමත්තයගේ වැටුප ලබා දීම ඒ වැටුප් තලයේ පිහිටීම වැරද්දක් කියනක ඔබතුමා හෘද සාක්ෂණය පිළිගන්නවා කියලා මම හිතනවා.
ඔබතුමා මුණගැහිලා ප්‍රශ්නේ කතා කරලා
සාකච්ඡා කරලා සමතේකට පත් කරන්න පුළුවන් විසඳුමක් තියෙනවද කියලා බලන්න.
අශෝක ප්‍රියන්ත මැතිතුමා රාජ්‍ය පරිපාලන මැතිතුමා. ඔව් කිවිල්ල මැතිතුමා.
මේ අමාත්‍ය මණ්ඩල සංශෝධන කලින් මමත් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. දැන් උපාධිධාරීන් කම්කරු හැටියට වැඩ කරනවා රජයේ සේවයේ උපාධිධාරීන්. ඉතින් මගේ රජයේ පුළුවන් ප්‍රතිපත්ති තීරණයක් ගන්න එයා උසස් කරන්න. මම මගේ ජනක බණ්ඩාරාම තුමාගේ ප්‍රශ්නේ ඇහුවේ දා උපාධිධාරීන් මේ කම්කරු ඒගොල්ලෝ මගේ ඉල්ලීමක් කළා තිබේ ඒගොල්ලන්ගේ තත්ත්වය උසස් කළ දෙන්න කියලා. මගේ ආණ්ඩුවට පුළුවන් ප්‍රතිපත්ති තීරණයක් ගන්න.
අශෝක ප්‍රියන්ත මැතිතුමා ඇබ්සන්ට්.
ගරු කතානායකතුමනි මම අහනවා.
රාජ්‍ය පරිපාලන මැතිතුමා. අශෝක ප්‍රියන්ත මැතිතුමා.
ඉන්නවද අපේ එක්කෙනා? ප්‍රියන්ත නැහනේ?
ඉන්න. ඔව් විමලිය මැතිතුමා.
ගරු කතානායකතුමනි දැන් අද අපි මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නෙවෙයි. මුළු රටේම ඉන්ධන නැතුව මහජනයා ඒ කියන්නේ ස්වයං ඇඳිරි නීතිය දාපු තත්ත්වයක් තියෙන්නේ. IOC පෙට්‍රල් ෂෙඩ් ගාව කිලෝමීටර් ගණන් දිග පෝලිං වාහන පෝලිං ඇති වෙලා තියෙන්නේ. මේ මං හිතනවා මේ මන්ත්‍රීවරු ගොඩකට වුණත් ගමනක් ගියොත් කොහොමද ආයෙන්නේ කියන විදිහේ චකිතයක බියක ඉන්නේ. මේ අද අපේ විපක්ෂී මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන දවස තමයි. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම තියෙද්දී මට පේන්නේ නැහැ මේ සභා ගැබේ අගමැතිවරයා ඉන්නවා කියලා. බලශක්ති ඇමතිතුමා ඉන්නවා කියලා. දැන් මම හිතනවා මේ අපේ මේ කලින් දාපු ප්‍රශ්නවලට උත්තර දෙනවට වඩා මේ කියන අර්බුදයෙන් පීඩාවට පත්වෙන මහජනයාට කවුද මොකද්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා, ඇහැට පේන්නේ නැහැ, මහජනයාට පේන්නේ නැහැ.
ඔබතුමා වෙනම යෝජනාවක් ගෙනල්ලා ඒක
සමා වෙන්න මට පොඩ්ඩක් ඔබතුමා ඉඩ දෙන්න ඔබතුමාට ඉන්දන තියෙන හින්දාද දන්නේ මට මෙහෙම කියන්නේ ගරු කතානායකතුමනි මිනිස්සු පෙළෙන්නේ ඊටම බරපතල පීඩාවක අඩු ගානේ මේ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක්ද කියලා මොකක් හරි සහනයක් බලාපොරොත්තුවක්වත් පේරතගමානක නැහැ දැන් අපි විපක්ෂයේ හිටියයි කියලා අපි මේකෙන් කාලකන්ණි සන්තෝෂයක් ලබන්නේ නැහැ අපි අපිටත් ඒ මිනිසුන්ගේ පීඩාවෙන් ගොඩ එන්න පුළුවන් නම් අපිත් පෞද්ගලික උත්සාහ දරනවා ඒකට මොකද්ද කරන්න පුළුවන් කොයි රටත් එක්කද කතා කරන්න පුළුවන් කියලා අවාසනාවට ගරු කතානායකතුමනි මේ තියෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ කවුරු හරි හිතනවා නම් අනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරාම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා එතනින් පොට පෑදෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ එතුමා ඡන්දකින් පෙරදිච්ච ජාතික ලයිස්තුවෙන් ආපු තනි මන්ත්‍රීවරයෙක්. ඉතින් එහෙම කෙනෙක් අගමැති කරයි කියලා ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. කරුණාකරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උස්සන්න වෙන නොදී මම දන්නේ මීට වඩා උස්සන්න වෙනවයි කියන්නේ මොකද්ද කියලා. කරුණාකරලා අපි මේ පක්ෂ ටික එකතු වෙලා සාකච්ඡා කරලා සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනා ගන්න වැඩපිළිවෙලකට යන් ඒක නොකර මේ නිකන් අපි පරණ දාපු ප්‍රශ්න වලට උත්තර දෙදී මොකද්ද මේ කරන්නේ අපි මේ සෙල්ලමක්ද කරන්නේ ගිනි කන්දක මේ රට තියෙන්නේ ගිනි කන්ද උඩ ඉඳගෙන අපි වෙන වෙන ටෙනිස් බෝල ගහනවා මෙතන
ඒකතුමනේ ගරු කතානායක ගරු විමල් විරංශ මන්ත්‍රීතුමාට සවන් දුන්න ඔබතුමා අපි අද යදාගත්ත තීරණේ පක්ෂ නායකයන් ඔක්කොම එකතු වෙලා ගත්ත තීරණයක් අනුව මේ අද දිනේ වැඩ කටයුතු යොදාගෙන තියෙන්නේ ඔබතුමා හෝ මම හෝ කිරියල්ල මන්ත්‍රීතුමා තනියම නෙමෙයි ඒ නිසා මේ වැඩ කටයුතු කරගෙන යමු ඔබතුමා කියන කාරණේ මේ ඉන්ධන අර්බුදය ගැන විජේසේකර ඇමතිතුමාට උත්තරයක් දෙන්න පුළුවන් පසුව ඉන්ධන ප්‍රශ්නේ උග්‍රයි අපි කවුරුත් පිළිගන්නවා අපිටත් වෙලා තියෙන පොලිම් වල ඉඳගෙන යන්න ඇමතිවරු කියලා අපි වෙනම තැනකින් අල්ලාගෙන නැහැ කිසිම විටක ඒ නිසා අපට මේ දුෂ්කරතාවයන්ට සියලු දෙනා ගමන් කරනවා කතානායකතුමා එක්ක මේ පිළිබඳ සාකච්ඡා රාශියක් පැවැත්වුවා හැම රැස්වෙනමස්ථාවක රැස්වෙලා කතා බස් කරලා තියෙනවා ඒ නිසා මේ මුහුණ දෙන ආර්ථික අර්බේ අර්බුදේ ගැඹුරු බව තේරුම් අරගෙන ගරු කතානායකතුමත් පක්ෂ නායකයෝ රැස් කරලා තියෙනවා කීප වතාවක් ඉතින් ඔබතුමාට ආපහු රැස් කරලා මේ කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න පුළුවන් අද කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ ඒ නිසා නැත්තම් මේ අද කටයුතු කරගෙන යන්න බැරි වෙන එකයි වෙස්සයි
අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා මල්වතු අස්ගිරි අනිකුත් විකායවලට මහානායිනිරු කිව්වා මේ අපේ විමල් මෙතුමාගේ යෝජනාව සබන යෝජනාවක් උන්වහන්සේලා ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි සූදානම් මේකෙන් සාකච්ඡා කරන්න. සියලු පක්ෂයක් අවල අපි සූදානම්. ජාතික ආණ්ඩුවක් හදන්න.
ගරු මන්ත්‍රීතුමාලා අද අපි බාරගත්තු වැඩේ කරමු. ඊට පස්සේ වෙනම සාකච්ඡාවක් කරන්න ඕකට. අපි මේ ප්‍රශ්නෙට ගිහිල්ලා විමල් විරුවන්සේ මැතිතුමා අපි මේ අද දවසේ කටයුතු අවසන් කරමු. ඒක කරමු.
ආලේ වරුණයි පස්සේ මේ මුතුල්නාට මේ ප්‍රශ්න අහන්න ඉඳ දෙමු. නැත්තම් මෙතන මේ ඇමතිවරු බලාගෙන ඉන්න උත්තර දෙන්න බලාගෙන මේ පක්ෂ නායක රැස්වීමේදී ගත්ත තීන්දුවක් මේක වෙනස් කරන්න හදන්න එපා.
නෑ. දැන් මේ සේරෝ මන්ත්‍රීවරු නැගිටලා ඔක් කතා කරන්න ගියොත් අද ආයි මේ වැඩේ කරන්න හම්බෙන්නේ නෑ. හරි. එහෙනම් අපි විවාදය වෙනම කරමු. ඔව් විමල් විරුවන්ස මැතිතුමාගේ තව එක මොන හරි තියෙනවා විනාඩියක් ඇතුළත
අහගන්න. ගරු කතානායකතුමනි.
ඔව්.
ගරු කතානායකතුමනි මම පිළිගන්නවා ගරු දිනේෂ් කුණවර්ධන සභානායකතුමා කියපු දේ පක්ෂ නායකයෝ රැස් වෙලා ගත්ත තීරණයකට අනුව තමයි මේ කලින් දීපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න අද සාකච්ඡාවට ගන්නෙ. මම ඒකට විරුද්ධ නැහැ. ඒක එහෙම කරගෙන යන්න මම බාධා කරන්න අදහස් කරන්නේ නැහැ. හැබැයි මේක දිහා බලන් ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ඇයි අපි ඒක ගැන සංවේදී නොවන්නේ? ඒ අසංවේදී පාර්ලිමේන්තුවක් කියලා පෙන්වන එකද අපේ වගකීම? දැන් අපි අහනවා පොල් ගහට නැගපු කාට මොකද උනේ? අරවා මේවා මේ මෙතන අහනවා. ඔහෙන් උත්තර දෙනවා. ඒක කරන්න. හැබැයි මේ කරුණාකරලා මට කියන්න අපි ඔක්කොම එකට එකතු වෙලා එකමුතු වෙලා මේ තත්වයෙන් බේරගන්න මොකද්ද කරන්නේ?
ඒකට සියලු දෙනා
එකගයි. කතා නොකර.
ඒකට සියලු දෙනා එකගයි.
අරවයි මේවයි අලබතලගෙන කතා කරා කියලා මොකද තේරුම?
අහන්න. ප්‍රියන්ත මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්න ගන්න.
ගරු කතානායකතුමනි,
අපි මේ ප්‍රශ්නේ පිට
යන්නේ අද රාජකාරී කරන්න. මේ මේමයි පත්තරේට කතා කරන්නේ නැතුව, ගරු කතානායකතුමනි පත්තරේට කතා කරන්නේ නැතුව කණ්ඩායම් රැස්වීම කතාලා තීන්දුව తీරන ගන්න. එහෙම නැතුව පාර්ලිමේන්තුව රැස් කරන්න එපා එනවා. අපි පාර්ලිමේන්තුව රැස් වුණාම ඔබතුමාලා ආවිල්ලා TV එකට කතා
කරමින් කියන්නේ.
අවස්ථාව දෙන්න.
ඉක්මනට කියන්න ඉතින්.
අවස්ථාව දෙන්න. ගරු විමල් විරංශපතිවනි. ගරු ඇමතුමා අහපු ප්‍රශ්නේ ගොඩාක්ම වැදගත් ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, මේ වැදගත් ප්‍රශ්නේ මගහරලා යන්න අවස්ථාවක් නැහැ. මේ මොහොත වෙනකොට මේ අරගලයක් එක්ක මේ සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කරනවා. මේක විපක්ෂ නායකවරයාටයි ඉස්සෙල්ලම බාර දුන්නේ අගමැතිකම ගන්න කියලා. ඒක ගත්තේ නැහැ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ගත්තා. පොඩයින. හරි, නෑ කියනවා නම් ගරු කතානායකතුමනි නෑ කියනවා නම් දීපු ලියුම මම පෙන්නන්න. දීපු ලියුම සභාගත කරන්න. මට ජීවුරුන් දෙන්න වෙලාවක් දෙන්න කියලා
සභාගත කරන්න. අනවශ්‍ය
මේ කරන්නේ
අනවශ්‍ය වලකට යන්නේ.
මේකෙන්
කරුණාකර
පස්සේ කතා කරන්න.
මන්ත්‍රීතුමාගේ
මේකෙන් පස්සේ කතා කරන්න.
මේ අද මේ වෙනත් නැති ප්‍රශ්නයක්. මේ වැඩක් නැති කතාවක් අද යන්නේ. අද එකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ මේ විදිහට. අද ඔව් අද එකක්වත් කරන්න දෙන්නේ නැහැ තමුන්නාසෙලා. මම සභාව නවත්තලා මම යනවා. මට කරන්න දෙයක්
නැහැ. නායකතුමනි,
ඔව් හරි ෆිනැන්ඩ් මන්ත්‍රීතුමා මොකද්ද
කියන්නේ? විමල් ඇමතුමා ඇහුවා මොකද්ද වෙන්නේ කියලා. දැන් ඉස්සලා මතක තියාගන්න, පොහොර ලංකාවේ ප්‍රශ්නයක් තිබුණා. ගෑස් ප්‍රශ්නයක් තිබුණා. තෙල් නැති ප්‍රශ්නයක් තිබුණා. බෙහෙත් නැති ප්‍රශ්නයක් තිබුණා. ගරු කතානායකතුමනි, මේ එකක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමාලා තේරුම් ගන්න ඔබතුමාලා.
මන්ත්‍රීතුමාලට පුළුවන් මේක අහලා උත්තරයක් දෙන්න. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නේ
හරියටින්නේ. බොහොම ස්තුතියි. කරුණාකර ඔබතුමාලා මේක කරගෙන යන්න දෙන්නේ නැත්නම් සභාවේ වැඩ කටයුතු මම නතර කරනවා. අපි ප්‍රශ්න ටික ඉවර කරමු. මේක අවුරුදු ගාණක් තියෙන ප්‍රශ්නයක් නේ. දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා ගෙන තවත් අවස්ථාව දෙන්න බෑ. විවාද සැලැස්මෙන් පිට, න්‍යාය පත්‍රයෙන් පිට අවස්ථාව දෙන්න බෑ. කරුණාකරලා තමුන්නාසලා ඉඳගන්න. ඔබතුමා ගරු ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න.
උත්තරේ දෙන්න.
ඔබතුමා අද ප්‍රශ්නෙට උත්තර දෙන්න. ගරු ඇමතුමා, ඔබතුමාගෙන් ප්‍රශ්නේ ඇහුවේ නෑ නේ තවම. ඔබතුමාගෙන් ප්‍රශ්නේ ඇහුවේ නෑ. රාජ්‍ය පරිපාලන ඇමතුමාගෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කරුණාකර රාජ්‍ය පරිපාලන ඇමතුමා උත්තර දෙන්න. එහෙම නැත්නම් ඔබතුමාලා ඉඩ දෙන්නේ නැත්නම් මේක ගෙනියන්න මං සභාවේ වැඩ කටයුතු නතර කරනවා. එච්චරයි.
ගරු කතානායකතුමනි,
කරුණාකර ඉඳගන්න. මේ න්‍යාය පත්‍රයේ කටයුතු වලින් පිටට යන්න බෑ. සභානායකතුමා උත්තර දෙන්න.
උත්තරේ දෙනවා. ගරු කතානායකතුමනි, අමින්ද
කරුණාකරලා
නායකතුමනි,
මේ න්‍යාය පත්‍රයෙන් පිට යන්න එපා. න්‍යාය පත්‍රය කරන්නේ නැද්ද අපි අද? මේ ප්‍රශ්න 50ක් තියෙනවා. 50ම ඉවර කරන්න ඕනේ අද.
ගරු කතානායකතුමනි
ඔව් සභානායකතුමා උත්තර දෙන්න.
මේ රටේ
අපි වෙනම එහෙනම් මේ වැඩේ නතර කළා ඔය වැඩේ කරන්නේ.
ආර්ලිමේන්තුව
දැන් න්‍යාය පත්‍රයට
ආර්ලිමේන්තුව
රැස්වෙන්නේ.
මේ
ඒක වෙනම විවාදයක් ගනිමු අපි.
මේ ජාතික පාර්ලිමේන්තුව රැස් වෙන්නේ කාර කතානායක
සභානායකතුමා උත්තර දෙන්න ඔයකට.
මේ ජාතික පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මේ රටක් මුණ දෙන ප්‍රශ්න මැද්දේ අගමැතිකම පිළිබඳ මේ කලබලයක් ඒගොල්ලන්ට ඇති. නමුත් මේ රට
මේ රට ඉස්සරහට ගෙන යන්න ජනාධිපතිතුමා ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා පත් කරපු ආණ්ඩුව මේ වැඩපිළිවෙල දැනට ඉදිරියට ගෙනියනවා. ඒ අනුව මේ පාර්ලිමේන්තුව ආරාජක කිරීම, පාර්ලිමේන්තුව ආරාජික කිරීම නොදැනුවත් ඉටු කරන සමහර අය ඒ ආරාජික කිරීමේ මහා අපරාධයට උදව් වෙනවයි කියන ටික මතක තියාගන්න. ප්‍රශ්නයක පළවෙනි ප්‍රශ්නය, වයඹ පළාත් සභාව යටතේ ඇති සියලුම ආයතනවල මේ වෙන විට ප්‍රධානියම් පදනම මත සේවකයන් 659ක් සේවයේ යෙදී සිටි
සංගීතය ඉදිරිපත් කරන
දෙවැනි ප්‍රශ්නය, ඔව් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනය අනුව සුදුසුකම් සම්පූර්ණ කරන ලද වයඹ පළාත්
ඔබතුමාලට
සේවය කරන සේවකයන්ට ස්ථිරපත් වීම ලබා දීම සඳහා මූලික කටයුතු සිදු කළද ජනපතිවරණය කළමනාකරණ සේවා චක්‍ර ලේඛන 2020 ඇමුණුම අනුව ප්‍රාථමික සේවා ගණනයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්විටව ඇත. මේ සේවකයන්ගේ ස්ථිරපත් වීම ලබා දීමට ඒ නිසා නොහැකි වී ඇත. ඉදිරි අදාළ චක්‍ර
ලේඛනයට සහයෝගය
දෙන්න කරගෙන යන්න මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇතිය. ආයන්න අදාළ නොවේ.
හරි, ප්‍රියන්ත මන්ත්‍රීමාගේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අහගන්න ඉක්මනට.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම පළාත් සභාව විසිරවලා තියෙන අවස්ථාවක, ඒ වගේම පළාත් සභාව නැවත ඇති කරන්න පේනතෙක් මාණිකවත් වටපිටාවක් නොමැති අවස්ථාවක, ඒ පළාත් සභාව ප්‍රාදේශීය සභාවල තියෙන පුරප්පාඩු ක්‍රමක්‍රමයෙන් විශ්‍රාම යාමත් එක්ක අඩු වෙලා යනවා. ඒ අනුව දෛනිකව උපතේ සිට විපත දක්වා පළාත් පාලන පනත අනුව ජනතාවට ලැබෙන සේවාව අහිමි වෙලා යන මොහොතක අපිට වෙනමක් ක්‍රමවේදයක් මේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව තීරණයක් අරගෙන හෝ මේ පළාත් සභාවල ඉන්න අනියම් සහ කොන්ත්‍රාත් පදනම් සේවකයන්ව ස්ථිර කිරීමට මේ අමාත්‍යාංශයේ රජයට හැකියාවක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
කරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ අනුව පළාත් පාලනේ 6 මාසයකට අඛණ්ඩ සේවය කඩමින් යන අයගේ සේවය දික් කරන්න කියලා මම උපදේශා දුන්නා මාත මණ්ඩල එකඟතාවයේ ඇතුව. ඒ නිසා 6 මාසෙට සේවයේ ඉදිරියට ගෙනියන්න පළාත් පාලන ආයතනවලට පුළුවන්කම තිබෙනවා.
ටවුල් මන්තුමා ඉඳගන්න.
අරු ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ප්‍රශ්නයක් නෙවෙයි යෝජනාවක්. ඒ යෝජනාව දැන් මේ ආණ්ඩු කරන්නේ කවුද, කෙරුවේ කවුද, ඉදිරියට කරන්නේ කවුද කියලා අපිටත් හොයාගන්න බෑ. එහෙනම් මේ ජේෂ්ඨ මැති අමතුරු ඔක්කොම පක්ෂපාට ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවක් එහෙම නැත්නම් මේ රජයක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා මේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මම යෝජනා කරනවා.
හරි, බොහොම ස්තුතියි. හෙක්ටප්පුහාමැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
මම ආනවා ගරු කතානායකතුමනි, කතානායකතුමනි මේ පොයින්ට් බෝඩ් එක දෙන්න ඉස්සෙල්ලා ඒ පැත්තට විතරක් දෙන්න.
ඇසින් ප්‍රමාද වුණ කමන්න.
මේ පැත්තට පොයින්ට් බෝඩ් එක දෙන්න, ඒ පැත්තට විතරක් දෙන්න. හැම එකම
පොයින්ට් බෝඩ් එක කියන්නේ.
ගරු කතානායකතුමනි, ඔබතුමා අපේ ඉතා ගෞරවණීය ඉල්ලනවා සාධාරණ වෙන්නේ. දැන් සජබේ නියෝජනය කරන හරිම් ප්‍රනාන්දු ඇමතිවරයා කියන චෝදනාව. හැබැයි එතුමා කියන කාරණේ ඇත්තද කියලා බලාගන්න නම් මුලින්ම කරු කතානායකතුමනි බෙල්ලේ තියෙන කළු සාටකේ තියනවද කියලා හොයන්න ඕන. වාග්ව පාර්ලිමේන්තුව තියෙනකන්
එතන කිසිම රීති ප්‍රශ්නයක්
නැහැ. එතුමා අපේ විපක්ෂ
රීති ප්‍රශ්නයක් නැත. හෙක්ටප් මහත්මයාගේ ප්‍රශ්නය අහන්න. දැන් අනවශ්‍ය ප්‍රශ්නයක් නේ යන්නේ.
මම
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කියන එකත් එක එකයි. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට ඒ අවශ්‍ය නම් මම කියපු කතාව බොරු කියනවා නම් මම ඒ ලිපිය දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි අතර ඝර්ණයක් ඕනේ නෑ. මේ වෙලාවේ මම ගියා කියන එක ඔයගලන්ට අඩුවක් වෙන්නේ නෑ. ඒ නිසා මම මගේ ස්වයන් තීරණයක් ගත්තේ නිර්පාක්ෂික වෙන්න. හැබැයි ඒකත් කියන ගමන්ම මම තාම කිව්වේ ඇත්ත මොකද්ද කියන එක. මේ තෙල් ප්‍රශ්නේ දාවෙන්දල් ඉස්සර විසඳන්න ඕනේ. බැරි නම් අපි එකෙන් තීන්දුවක් ගන්න ඕනේ. වගකීම ගන්න තමයි මෙතනට ආවේ. මේ රටේ ප්‍රශ්නයක් ගැන කතා කරා. තෙල් ටික දුන්නා නම්, ගෑස් ටික දුන්නා නම්, තෙල් ප්‍රශ්නේ ඉතර ඉතුරු වෙන්නේ පොහොර දුන්නා නම්. ඒකයි මම කිව්වේ. ඒකයි මං කිව්වා අයර ලියුමක් දෙන්න.
හරි, බොහොම ස්තුතියි. දීවරවත්ව උත්තර දෙන්න. මොකද ඉතින් ඔබතුමාගේ නම කියන්නේ නැති වෙන කාගේ නම කියන්නේද?